රෝහිත ඇමතුම්.
නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ මේ වෙලාවේදී ඔබතුමාට සිහිපත් කරනවා 22 යටතේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නැති අවස්ථාවේදී රාසමණික්කම් මන්ත්‍රීතුමා විසින් මගේ නම සඳහන් කළා. මේ අද විවාදයේදී වැරදි තොරතුරු ටිකක් මේ සභාවට ඉදිරිපත් කළා තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ වැරදි ප්‍රකාශ ටික හන්සාඩ් එකෙන් ඉවත් කරන්න. දෙවනි කාරණය, මං එතුමට සභාගැබේ ඉන්නේ කොහොඳයි, මං අභියෝග කරනවා මේ පාර්ලිමේන්තුවේ සභාවේ මම සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය පුළුවන් නම් එළිය කරන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා අර සිංහව නැති වෙලාවට නරි බුරනවා වගේ, නරි හූ කියනවා වගේ මේක ඇතුලේ තමන්ගේ වරප්‍රසාදය පාවිච්චි කරලා කියන්නේ නැතුව එළියේ පාද්‍යර කියන්න. පාද්‍යර කියන්න. තමන් මේ පාර්ලිමේන්තුවේම උත්තර දීලා තියෙනවා ඔය මේ මාළ කඩනවයි කියන එකට මම උත්තර දීලා තියෙනවා. පැහැදිලි උත්තර දීලා තියෙනවා. ඒතර මම කියනවා පුළුවන් නම් මේක එළිය කියන්න. මං ඒ අභියෝගය දෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව අපි ඇවිල්ලා තියෙන්නේ මේ සමස්ත ජනතාවගේ නියෝජනය කරමින් 225ක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ඒතර අපි ජනතාවගේ ප්‍රශ්න තමයි මෙතන කතා කරන්නේ. හැබැයි ජනතාවගේ ප්‍රශ්න වෙනුවට තමන්ගේ වාසිය වෙනුවෙන් තමන්ට මොන හරි වාසියක් තියෙනවා නම් ඒ වෙනුවෙන් කතා කිරීම ගැන මම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කියනවා ඒ වගේම මේ රීති ප්‍රශ්නවල ඔබතුමා ඉල්ලනවා අපි විෂයට අදාළව මේ ප්‍රවාහන ක්ෂේත්‍රය නම් ප්‍රවාහනයකට අවතාර, රාජ්‍ය ආරක්ෂාව නම් රාජ්‍ය ආරක්ෂාව, ආර්ථිකය නම් ආර්ථිකය, අධ්‍යාපන නම් අධ්‍යාපනය. ඒකයි පාර්ලිමේන්තුවේ. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 25ක් නියෝජ්‍ය කතානායකතුමනි. අපේ වගකීමක් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු හැටියට නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ තමන් කොහොමද ඇසිරෙන කෙනෙක් කියලා දෙන එක. ඒ නිසා මම කියනවා මේ සම්බන්ධයෙන් වැරදි ඒ ප්‍රකාශ ටික හන්සාඩ්ඩෙන් ඉවත් කරන්න කියලා.
හොඳයි, ඒක න අවධානය යොමු කරන්න ගරුමන්තුමා. රාසමණික මහතා.
Honorable Deputy Speaker, I would like to raise a privilege issue. And I hope you give me adequate time to raise my privilege issue. I have already briefed the Additional Secretary General about this issue. This is a serious issue. A few minutes ago, the Honorable Member Rohita Abeyagunawardena threatened to assault me, and he threatened me in the Prime Minister's office of this country. In the Prime Minister's office of this country, this member threatened me, and he was about to physically assault me, and he was stopped by State Minister Ashoka Priyanta. And a witness to this matter is Jagat Priyankara, who is also a member of parliament, who was also in the chamber. So based on the Parliament Privileges Act, my privilege have been violated, and I have been threatened. My life is under threat because he said to walk out and try and walk out and come and see me near the lift. So he has threatened me, and the reason that he gave for the threat, he said that he will assault me near the lift, and the reason he gave was that I walked into the Prime Minister's office of this country, and he said, how dare you walk into our Prime Minister's office? I went to meet the Honorable Prime Minister, who is also the Minister in charge of Divisional Secretaries. I went to see him about an issue pertaining to Batiklo. Batiklo is part of this country. I am a Tamil, and he suggested that I shouldn't walk in there. So I asked him. He is the Prime Minister of Sri Lanka. As a member of parliament of this house, as a citizen of this country, I have all the rights to go and meet the Prime Minister. Tell us to our face that you are not part of this country, you are Tamil, this country and this Prime Minister is only for the Sinhala people. Tell us that. Then we will take action. Garu niyojya kathanayakathumani mekata mata avastha vela denna mokada mawa pahara dime mawa mata tarjane kara. තර්ජනය කරන්නේ කොහෙද? මේ රටේ අගමැතිතුමාගේ කාර්යාලය ඇතුලේ පාර්ලිමේන්තුවේ. මේකට අශෝක ප්‍රියන්ත රාජ්‍යමැතිතුමා නැත්තම් මේ රෝහිත අබේගුණවර්ධන කියන මන්ත්‍රීවරයා මට පහර දෙනවා. මේකට අගමැතිතුමාගේ කාර්යාලයේ ඉන්න නිලධාරීන් සාක්ෂි, අශෝක ප්‍රියන්ත මන්ත්‍රීවරයා සාක්ෂි, ජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයා සාක්ෂි. මට කිව්වේ ඔබතුමා ආණ්ඩුවට විරුද්ධව කතා කරලා ඔබතුමා කොහොමද අගමැතිතුමා හම්බෙන්නේ ඉන්නේ? මේ අපේ අගමැතිතුමා, මං කෝ මේ රටේ අගමැතිතුමා. එතකොට මෙහෙම මෙතුමා කෝ මොකද්ද තමුසේ කියන්නේ? මගේ මූණ ඉස්සරහට ආවා. පහර අපිත් පහර දීලා තියෙනවා, අපිටත් පුළුවන් තණ්ඩි පාට දාන්න. අපිට ඇවිල්ලිවරලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලිවරලා අපි ටයිකෝට් එකෙන් හිටියා කියලා අපිට දේවල් කරන්න බැරුව නෙවෙයි. හැබැයි විනයක් තියෙනවා. මම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මිනිස්සෙක්. මම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව මේ රටේ පුරවැසියෙක්. එතුමා කියනවා නම් මේ ඔබේ අගමැතිතුමාගේ කාර්යාලයට එන්න බෑ කියලා. මොකද්ද මේකේ තේරුම? මට කිව්වා ලිෆ්ට් එක ඩාස් ගාඩට තමුසේ පුළුවන් නම් එනවා කියලා. අශෝක ප්‍රියංක රාජ්‍යමැතිතුමා මේ පුද්ගලයා මේ අවස්ථාවෙන් ඉවත් කරේ නැත්නම් මට ඒ පාර්ලිමේන්තුවේ අගමැතිතුමාගේ කාර්යාලය ඇතුලේ පහර දෙනවා. ඒ පහර දීමට හේතුව මොකද්ද? මම මේ පාර්ලිමේන්තුවේ දෙමළ මන්ත්‍රීවරයෙක් වීම. එතුමා පැහැදිලිව කිව්වා තමුසේ කොහොමද එන්නේ අපේ අගමැතිතුමා වෙන? මං කිව්වා මේ රටේ අගමැතිතුමා. මේ රටේ අගමැතිතුමා නෙමෙයි අපේ අගමැතිතුමා. ඉතින් මේකද සංහිඳියාව පිළිබඳ මේ රටට දෙන පණිවිඩය? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක ඉතාමත්ම බැරෑරුම් සිදුවීමක්. පහර දීලා තිබ්බනම් මට දැනටත් මගේ තර්ජනයක් තියෙනවා, මගේ ජීවිත තර්ජනයක් තියෙනවා. මොකද අගමැතිතුමාගේ කාර්යාලයේ මෙතුමව එළියට එක්කන් යනකොට පහර දෙන එකකින් වළක්වලා මෙතුමා අවසාන වශයෙන් කියුවේ තමුසේ එනවා මෙතන ලිෆ්ට් එක ගාවට දැන් කියලා. එතකොට මේ පාර්ලිමේන්තුවේ මම එළියට යනකොට හරි එනකොට හරි මට මොන හරි හීරිල්ලක් හරි හුදුනොත් මේ රෝහිත අබේගුණවර්ධන කියන පුද්ගලයා තමයි මේකට වග කියන්න ඕනේ. ඒක නිසා ගරු නියෝජ්‍ය කතාන මේක පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට වහාම යොමු කරන්න ඕනේ. මේක අදම කතානායකතුමාට කියන්නේ මට කරුණා කරලා මේ පහර දීම පිළිබඳව වහාම, නැත්නම් මම පොලිසිය තමයි පැමිණිලා දාන්න වෙන්නේ. මොකද මේ පාර්ලිමේන්තු වරප්‍රසාදව කලවීමක් වගේ පමණක් නේ මට ජීවිත තර්ජනයක්. මොකද්ද මම කරලා තියෙන වරද? මේ පාර්ලිමේන්තුව තුළ මට වරප්‍රසාද අනුව මට මගේ භාෂණයේ අයිතිය භාවිතා කිරීම තමයි මට තර්ජනය කිරීම සහ පහර දීමට මෙතුමා කියපු කාරණේ. ඒක නිසා ගරුණීය ඉතාමත් බැරෑරුම් දෙයක් නියෝජ කතානායකතුමා. මේ රට තුළ පහුගිය කාලයේ දෙමළ මන්ත්‍රීවරුන්ට පහර දීලා තියෙනවා නැවත වාරයක්. 2024 අවුරුද්දේ මේ රට වෙනස් වෙලා නැහැ. මේ ඇමතිවරු මන්ත්‍රීවරු දෙමළ වීම නිසා දෙමළ මන්ත්‍රීවරයෙක්ට අදහස් ප්‍රකාශ කිරීම නිසා පාර්ලිමේන්තුවේ ප්‍රහාර කිරීම ඉල්ල කිරීම තරේලා දකින්න මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට යොමු කරලා මේකට වහාම ඇක්ෂන් එකක් ගන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඒක නම් කරු කතානායකතුමා අවධානයට යොමුලා අවශ්‍ය පියවර ගන්න. රෝහිත මහත්තයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මමත් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ වරප්‍රසාද කමිටුවට මන්ත්‍රීවරයෙක්ගේ මේ 225 වරප්‍රසාදයක් අඩවෙලා නම් ඒක ඉදිරිපත් කරන්න. ඒ සම්බන්ධයෙන් මම නම් ඒකට යම් විදියකට වග කියන්න මම ලෑස්ති ඒ වරප්‍රසාද කමිටුවට එන්න.
ඒ
වගේම මම ඔබතුමාට මතක් කරනවා, මම මේ අවුරුදු 25ක් ඇතුළත මේ පාර්ලිමේන්තුවේ දෙමළ මන්ත්‍රීවරුත් එක්ක හිටියේ මෙයා එක් විතරක් නෙවෙයි. මම මේක දෙමළ මන්ත්‍රීට කවදා කතා කළා නැහැ. අනිත් එක මම අගමැතිතුමාගේ මෙතුමාගෙන් ඇහුවා මොකද මේ අගමැතිතුමාගේ කාර්යාලය කියලා. අනිත් එක මම ලිෆ්ට් එකේදී හම්බෙමු කිය පරිස්සමෙන් එක්කන් යන්න.
ඒ කියන්නේ විමර්ශනයේදී
අපි හම්ඳුනම් මෙයා මෙච්චර බයට ඉඳ පරිස්සමෙන් එක්කන් යන්න බෑ කවුරු හරි.
හොඳයි බොහොම ඉස්සෙල්ලා.
අන්න ඒකට පරිස්සමෙන් එක්කන් බැලුවේ.
ඒක නා ගරු කතානායකතුමා
වෙන දෙයකට නෙවෙයි.
පරිස්සමෙන් එක්කන්
බැලුවේ. ඔච්චර බය.
බොහොම ඉස්සෙති.
මම එක්කන් යන්න හඬ ගැව්වේ.
කරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුම ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් මූලාසනයේ සඳහා කරු අංගජන් රාම්නාදන් මැතිතුම. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුම.
Honorable member, please continue. ගරු මූලාසනයේ කාර්ය සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම ගොවි ජනතාවට සහ මේ රටේ සමස්ත ජනතාවට බලපාන, ඒ වගේම සියලු සත්වයාට බලපාන ප්‍රශ්නයක් පිළිබඳව අද සාකච්ඡා කරන අවස්ථාවේදී මුලින්ම මම කියන්නට ඕනේ මේ රටේ වන සතුන්ගෙන් ආහාරවලට වෙන හානිය පිළිබඳව සමීක්ෂණයක් කෙරුවේ 2006 මම කෘෂිකර්ම ඇමතිවරයා විදියට. ඒ වෙලාවේ මේ රටේ රිලවුන් වඳුරුන් ඒ සමීක්ෂණයට අහුණා 110 මාරක් ඒ කාලේ ඉන්නවා කියලා. දැන් ආරංචිය තියෙනවා 130ක් විතර ඉන්නවායි කියලා. එතකොට මේ තත්ත්වයන් තුළ ප්‍රධාන වශයෙන්ම අපි කල්පනා කරන්නට ඕන රජයක් විදියට අනෙක් සියලු සතුන් ගැනත් හිතලා මේ රටේ ජීවත්වීම සඳහා ප්‍රමුඛතාවය දිය යුත්තේ සත්තුන්ටද මිනිස්සුන්ටද කියලා. මේ වන සතුන්ගෙන් වෙන හානිය නිසා බරපතල ලෙස හානි වෙන්නේ මේ රටේ ඉන්න ඉතාම අසරණ අහිංසක දුප්පත් දුගී ජනතාවට. හේන්වල ඉන්න, පැල්පත්වල ඉන්න, වනාන්තර අයිනේ ගෙවල් තිබෙන ඒ වගේ අයට තමා මේ සිද්ධීන් වෙන්නේ. සතුන්ගේ විශාල වශයෙන් හානි සිද්ධ වෙන්නේ. පොල් ගහ දෙකක් හිටවගෙන ඉන්නවා, එළවලු ටිකක් දාගෙන ඉන්නවා, බඩින්ගුරු ටිකක් දාගෙන ඉන්නවා. ඒක තමයි විනාශ කරන්නේ. ඒ වගේම ගත්තාම පක්ෂීන්ගෙන් වෙන හානිය, ඒක එක ප්‍රදේශයක කියලා නැහැ. පක්ෂීන් ඉගිල්ලා ගිහිල්ලා ඒගොල්ලන්ට ආහාර තියෙන දැන් වීවගාවක් දැක්කොත් එහෙම මොනරා එතනින් බෑලා දිගටම වී බුසලක් විතර බීගෙන 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 ඉල්ලා පියාඹගෙන යනවා යන්න. එතකොට මේ තත්ත්වයට පහුගිය අවුරුදු 25ක් 30ක් මම හිතන්නේ වනජීවි දෙපාර්තමේන්තුව සහ ඒ අමාත්‍යංශයට යම් යම් යෝජනා ඉදිරිපත් වුණා. නමුත් වනජීවි දෙපාර්තමේන්තුව හැමවිලේම කියන්නේ සතුන් පාලනය කිරීම සම්බන්ධයෙන් විද්‍යාත්මක ක්‍රමවේද පාවිච්චි කරනවායි කියන එක. නමුත් මේ විද්‍යාත්මක ක්‍රමවේද පාවිච්චි කරනකොට මේ මිනිසාගේ ආහාර සඳහා මේවා විනාශ කරන සතුන් අවම කිරීමේ ක්‍රමවේදය මේ දක්වා අසාර්ථකයි. ඒක තමයි තියෙන පළවෙනිම ප්‍රශ්නය. එතකොට මේ රටේ මිනිස්සු වඩිගින්නේ ඉන්නවා, මිනිසුන්ගේ ආහාර සත්තු කනවා. එතකොට මේ කාරණාව මම ඇමතිවරෙක් කාලෙත්, ඒ වගේම විශේෂයෙන් කෘෂිකර්ම ඇමති විදියට මහවැලි ඇමතිවරු හිටපු කාලවලදී බලපාපු ප්‍රශ්නයක් නිසා ජනාධිපති කාලෙත් මම ලෝකේ වෙනත් රටවල්වල ගියාම ඒ රටවල්වල අයගෙන් මම ඇහුවා මෙන්න මෙහෙම අපේ ප්‍රශ්නයක් තියෙනවා, ඕගොල්ලන්ගේ මොකද්ද විසඳුම කියලා. මේක මම කියන්නේ කරන්න කියලා නෙවෙයි, නමුත් ඒ රටවල්වල දෙන උත්තරේ තමයි වැඩිපුර ඉන්න සත්තු ඉන්නවා නම් මරලා දාන්න ඕනයි කියන එක. ඒක තමයි දුන්න උත්තරේ හැම රටක්ම. එතකොට මේ රටේ බෞද්ධ සංස්කෘතික පදනමක් එක්ක ඒ විදිහේ සතුන් මැරීම සම්බන්ධයෙන් රජයට තීන්දුවක් ගන්නත් බෑ. නමුත් මේ දක්වා එන්නේ ඉන්න වන සතුන්ගෙන් වෙන හානිය ඉතාමත්ම බරපතලයි. මේ රටේ ආහාර නිෂ්පාදනයෙන් හරියටම 4%කට වැඩි ප්‍රමාණයක් සත්තු තමයි කන්නේ. එතකොට ගෙවල් දොරවල් වල ඉන්න අසරණ ඉතාම දුගී දුප්පත් ජනතාව තමන්ට කණ්ඩ වේලක් නැති අය ඉන්නවා. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නෙට ලෝකේ අනිත් රටවල් වල ක්‍රියාත්මක කරන යම් ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඉතාමත් අවශ්‍යයි. නැත්නම් තව අවුරුදු 10ක් 15ක් යනකොට මේ රටේ මිනිස්සුන්ට ඔක්කොටම බඩගින්නේ ඉන්න වෙලා මේ රටේ මේ සතුන්ගෙන් වෙන බරපතල ආහාර වලට වෙන හානිය බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි කියන්නට ඕනේ, දැන් මගේ පොළොන්නරුව දිස්ත්‍රික්කෙත් වෙනත් බොහෝ මේ වන සතුන්ගෙන් හානි තියෙන ප්‍රදේශවල වල්ලලින් සඳහා සතුන් සඳහා වනජීවි දෙපාර්තමේන්තුවෙන් විදුලි වැටවල් ගහනවා. ඒ විදුලි වැටවල් වනජීවි දෙපාර්තමේන්තුවෙන් ගහගන්න බැරි ගම්මානවල පහුගිය අවුරුදු කීපය කලේ ගරු සභාපතිතුමනි ඒගොල්ලන් විශේෂයෙන්ම සෝලා පාවිච්චි කරලා මේ විදුලි සූර්යකෝෂ පාවිච්චි කරලා ඒවෑන් විදුලි අරගෙන ඒගොල්ල විදුලි වැටවල් ගහගත්තා ගොවියෝ. රජයෙන් හැමතැනම ඒක හරියට කෙරෙන්නේ නැති නිසා. නමුත් දැන් පහුගිය දවස්වල මේ ගොවීන් ගන්න සෝලා පව මේ උපකරණවලත් 18%කින් බද්දක් වැඩි කළා. ඒ 18%ෙන් බදු වැඩි කිරීම නිසා දැන් අපේ ප්‍රදේශ වගේම ලංකාවේ අනිත් ප්‍රදේශවල සෝලා පාවිච්චි කරලා විදුලි වැටවල් දාගෙන හිටපු ගොවීන් තමන්ගේ සල්ලි වලින් වියදමෙන් අරගෙන අද ඒගොල්ලන්ට මේ සෝලා පව මේ උපකරණ ගැනීමේ අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා ඉතාමත් බරපතල ලෙස. ඒක නිසා මම විශේෂයෙන්ම ඇමතිතුමියගෙන් ඉල්ලීමක් කරනවා, මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ කැබිනට් පණ්ඩලයට කතා කරලා මේ ගොවි ජනතාව පාවිච්චි කරන සෝලා මැෂින් වලට තියෙන ටැක්ස් එක මේ බද්ද මේ 118ක් කරපු එක මේක කරුණා කරලා එක්ක තිබුණු දැනට ගන්න එහෙම නැත්නම් අයින් කරලා දාන්න ඉතාම අසරණ දුගී දුප්පත්ම ජනතාව තමයි මේකෙන් පීඩාවට පත් වෙලා ආහාර හිගයක් ඇති වෙලා සමහර ගෙවල් වල කන්නත් නැතුව තියෙන්නේ අනික ඇවිල්ලා ගේ කඩලා විනාශ කරනවා ඒ විදිහේ නොඑක් දේවල් කරනවා ඉතින් ඒක නිසා මේ තත්වය අපි රටක් විදිහට මේ රටේ ආහාර ප්‍රශ්නයත් එක්ක දැන් අපේ අලිසප්‍රිය මිතුමා කිව්වා මේ රටේ කුෂ්කර්මාන්තයේ ආහාර නිෂ්පාදනය දිගින් දිගටම වැඩි වෙච්ච හැටි එතකොට එහෙම වැඩි වීමේ ප්‍රවණතාවයක් මේ රට පින්වන්ත රටක් විදිහට හොඳ කාලගුණික දේශගුණික තත්ත්වයක් තිබෙන රටක් විදිහට එහෙම තිබෙනවා නමුත් ඒ වගේම මේ ඉතාම අසරණ ගම්මානවල ඉන්න ජනතාවට මේ ප්‍රශ්නය බරපතල ලෙස බලපාලා තියෙන ප්‍රශ්නයක් කියන එක මම සඳහන් කරන්නට ඕනෑ. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන් අපි තිරසර සංවර්ධනය පිළිබඳව කතා කිරීමේදී තිරසර සංවර්ධනයේදී ස්වාභාවික සම්පත් සියල්ල ආරක්ෂා කළ යුතුයි. මිනිසා වගේම සතුන් ගහකුල ඇලදොල සතා සිව්පාවා ගංගාව මේ සියල්ල ආරක්ෂා කළ යුතුයි. එතකොට මේ සඳහා
Honorable former President, you have two more minutes.
ඒ අනුව ප්‍රධාන වශයෙන්ම වැඩපිළිලක් සකස් කිරීම ඉතාමත් අවශ්‍යයි. ඒක නිසා මේ තිබෙන තත්ත්වයේදී පරිසරය ආරක්ෂා කරන්නත් අනිත් මේ තිබෙන තත්ත්වයේ ආහාර හිගය ඇතිවීම වැළැක්වීමටත් රජය වහවහ පියවරක් ගැනීම අවශ්‍යයි කියලා සඳහන් කරන ගමන්ම මම අවසාන වශයෙන් මේ විෂයට අයත් නැති වෙන කාරණයක් මට සභාපතිතුමනි දෙන්න තප්පර කීපයක් මේ පෞගිය සතියේ මම හිටපු නිවස පිළිබඳව ජනාධිපති කාලෙත්ින් පසුවත් තීන්දුවක් දුන්නා නඩු තීන්දුවක් මේ නඩු තීන්දුව දෙන්න කලින් මීට අවුරුදු දෙකක් මාර්ගකට කලින් මම මේ ගෙයින් ඇවිල්ලා තියෙන්නේ ඒ ගෙදර මම ගත්තේ ඇමතිවරයෙකුගෙන් ඒක ඇමතිවරයෙකුගේ ගෙයක් ඒ වෙනතුව මාලිගාවක් නෙවෙයි අනිත් අතට ගත්තාම විශාල ප්‍රචාරයන් මාධ්‍යවල සහ දේශපාලන වශයෙන් ප්‍රචාරය ඇරියා මම මේක සින්නක් කරලා ලියාගෙන ඔප්පු ලියාගෙන මේ විදිහට කියලා මේ වගේ ඉතාම අසත්‍ය බොරු ප්‍රචාර මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා මීට අවුරුදු දෙකක් මාර්ගකට කලින් මම ඒ ගෙදරින් ආවේ ඒකේ ඇමතිවරයෙක්ෙන් තමයි මම අරගෙන රිපයර් කරලා ජනාධිපතිවරයා විදිහට ගියේ ඒක නිසා මේ වැරදි කරුණු ජනතාව අතරට මාධ්‍ය විසිරියාම ගැන වැරදි විදිහට අනවශ්‍ය විවේචන පිළිබඳව ප්‍රධාන වශයෙන්ම චරිතඝාතන නින්දා අපහාස කිරීම දැන් ඔන්ලයින් පනත යටතේ විශේෂයෙන්ම මේවට අපිට ශක්තියක් වෙලා තිබෙනවා ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව ඉතාමත් වැරදි කරුණු කාරණා වැරදි විදිහට ඉදිරිපත් කරපු මාධ්‍ය ආයතන වල තීපයක් සම්බන්ධයෙන් ඒ පනත යටතේත් ඒ වගේම පාර්ලිමේන්තුවේ අපිට තිබෙන වරප්‍රසාද යටතේත් මම ඒ පිළිබඳව ඉදිරියට ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා ස්තුතියි
Thank you Honorable Minister Ranjit Siamlapitiya you have 10 minutes
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි වනසත්තු වෝදුර වනසතු නැත්තෙම ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි රටක සම්පතක් හැබැයි පාලනයකින් තොරව ඔවුන් මේ බෝවීම ඔවුන් ප්‍රචලිත වීම වැඩි වීමත් එක්ක මේ සම්පත විශේෂයෙන්ම යැපුම් මට්ටමේ ජීවත් වන ජනතාවක් කෘෂිකාර්මික වශයෙන් උත් යැපුම් මට්ටම ජීවන මට්ටම යැපුම් මට්ටම දැන් අපි මේ වෙනකොට පෞල් සංඛ්‍යාවේ 60%ක් ජීවත් වෙන්න ආධාර ඉල්ලනවා රජයෙන් එවැනි අවස්ථාවක ප්‍රමාණ ඉක්මවා බෝවුණු මේ සතුන්ගේ වෙන හානිය අපි විශේෂ සැලකිල්ලකට භාජනය කළ යුතු තත්ත්වයක් තියෙනවා මම උදාහරණයක් ගත්තොත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගරු සභාපතිතුමනි ජනතාව ලක්ෂ 9කට මදක් වැඩි ප්‍රමාණයක් ඉන්නවා දැන් සංඛ්‍යාලේඛනවල කියනවා විශේෂයෙන් රිලව් ප්‍රශ්නෙදී තේන්නේ ලව් ලක්ෂ දෙකක් විතර ඉන්නවා මේ දිස්ත්‍රික්ක කියලා. දැන් අපිට හිතා ගන්න පුළුවන් මේ දෙගොල්ල අතර ජීවන අරගලයේදී ඇතිවන ඝර්ෂණය. මේ විශේෂයෙන් මේ කුඩා ඉඩම් මේ කුඩා ගම්මාන කුඩා නිවාස මේ ලක්ෂ ඉක්මවා ගිය කණ්ඩායමක් ඉතාම උන් කාර්යක්ෂම සූක්ෂම අපි හිතන්න පොඩි නිවසක පොඩි පර්චස් කීප එක ගෙවත්තක ගෙවිලියක් කොහොමද මේ ඔවුන්ගේ ගෙවත්ත ආරක්ෂා කරගන්නේ මේ කණ්ඩායම රිලව් රංචුවක් ආව කියන්නේ හොරු රංචුවක් කරනවා වගේ නිසා මේක ඔවුන් ප්‍රථමයෙන් මේ ප්‍රශ්නේ තිබුණේ ගරු සභාපතිතුමනි ගස්වල ගඩා ගෙඩි කාපු එක දැන් එතනින් එහාට ගිහිල්ලා මේ කණ්ඩායමත් බෝ වෙලානේ දැන් වැඩි වෙලා ඒගොල්ලන්ටත් ඒගොල්ල අතර තරඟයක් තියෙනවා ආහාර සම්බන්ධව ඔවුන් ඊට පස්සේ පටන් ගත්තා නිවාස ඇතුළට එන්න උළු ටික අයින් කළා නිවාසෙට බහිනවා මේ රිලව් කණ්ඩායම එතනුත් එහාට යනකොට දැන් ළමෙක් තනියම පාරේ අපි දන්නවා මේ අඩුවාදාන ලැබී ගෙවල් වල ඉස්කෝලේ යන්න ලැබිලා පුංචි ළමයා සමාලර කඩේට යනවා පාංගෙඩි අරන් එනකොට මේක උදුරකින් දුර ගන්නට දැන් මේ තත්ත්වය වර්ධනය වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි අපේ ඇමතිතුමියක් තියෙනවා එතුමියත් අපි ආයේ ගම්පලාතක කෙනෙක් මේ තත්ත්වය දන්නවා ඉතින් මේකට පිළියම් හැවීම තමයි වැදගත් වෙන්නේ ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම විවිධ පිළියම් යෝජනා වෙලා තිබුණා මේ රිලව් සම්බන්ධව ගත්තොත් අල්ලලා වෙනත් තැන්වලට ගිහින් දානවා කියලා ඒකත් හරිම දුෂ්කර කාරණාවක් මේගොල්ලෝ අල්ලගන්නේ කොහොමද ඇල්ලුවාට පස්සේ මේ කණ්ඩායම් දෙකක සත්තු එකතු වුණොත් ඒක ඇතුලේ ඔවුන් මහා විශාල සටනක් විනාශ වෙනවා ඒක ඇතුලේදීම ඒගොල්ලෝ එකිනෙකාට මේ කණ්ඩායම් දෙකක සමාජිකව එකතු කරන්න බෑ ඒ වගේම ඒකට යන වියදම දැන් තව කතාවක් තියෙනවා ගරු නිතර කතා වෙන දෙයක් තමයි ගරු සභාපතිතුමනි වන්ද්‍යාකරණය මේගොල්ලෝ බෝ වීම වැළැක්වීමට වන්ද්‍යාකරණය කිරීම මම මේ අපි කෑගල්ල දිස්ත්‍රික්කයේ අර හැම ගමකදීම මේ ප්‍රශ්නේ මතුවෙන නිසා මම වනජීවි දෙපාර්තමේන්තුවට ආරාධනා කරා මගේ ගලිගෙබ ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවට මේ කරුණාකරලා ඇවිල්ලා මේ ප්‍රශ්නේ ගැන සාකච්ඡා කරමු මම ස්තුතිවන්ත වෙනවා ඇමතුමියත් ඉන්න තැන ඔවුන් මගේ දුරකථන පණිවිඩයට ඊළඟ රැස්වීමට ආවා ඔවුන්ගේ වෛද්‍ය ජීයේ තාරක ප්‍රසාද් මහත්මයා ඇවිල්ලා අපි දීර්ඝ සාකච්ඡාවක් කරලා වසම් කීපයක් කැමති වුණා ඔවුන් කියන වන්ද්‍යාකරණය කරන්න හැබැයි මේකේ තියෙන සංකීර්ණත්වය ගමේ අය විසින් එකතු වෙලා මේ රිලව් ටික අල්ලන්න ඕනේ අල්ලලා ඒ කියන වන්ද සත්කම කරන තැනට මේගොල්ලෝ ප්‍රවාහනය කරන්න ඕනේ එතන දවස් කීපයක් නවත්වන්න ඕනේ ඇමතිතුමිය ඩොක්ටර්ස්ලා ඕනේ මේක කරලා ඔව් කරලා මේගොල්ලෝ ආපහු මේ රැළට ගෙනත් දාන්න ඕනේ ගෙනත් දැම්මට පස්සේ මේකේ ප්‍රධානම කාරණාව රිලවෙගේ ආයුෂ අවුරුදු 20ක් එතකොට මේ වන්ද්‍යාකරණය තුලින් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න නම් ගරු සභාපතිතුමනි අපිට සෑහෙන කාලයක් බලා ඉන්න වෙනවා මේකයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේම වැදගත්ම දේ මේ සඳහා යන වියදම ඉතාමත් විශාලයි දැන් ප්‍රාදේශීය ලේකම්වරයාට එක වසමක් කිරීම සඳහා වියදම මට එවලා තියෙනවා 1,88,600ක් මේ කොබ්බෑවල කියන ගලිගමේ වසම සඳහා මම මේ උදාහරණයක් ගන්නෙ මේක ගලිගම වල කෑගල්ලට නෙවෙයි මේ රටේ විශාල ප්‍රදේශයකට පොදු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒක එක වසමකට රුපියල් 1,88,600ක් අරගෙන මේ රිලව් ටික අල්ලලා මේගොල්ල ගෙනහිල්ලා වන්ද්‍යාකරණය කරලා ගෙනත් දාලා ඒත් ඒගොල්ල අවුරුදු 20ක ආයු කාලයත් එක්ක විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා අපි කොහොමද අද පවතින මේ ප්‍රශ්නට උත්තර හොයන්නේ කියන එක ගැන ලොකු ව්‍යාකූල තත්වයකට අපි මුහුණ දෙනවා ගරු මේ සභාපතිතුමනි ඒ නිසාම මේ නිතර කතා වෙන දේ පාලනයක් කිරීම මේකේ අවශ්‍යතාවය මොකද මේක අපි බැඳලා ඉන්න ආගමික කාරණා අපේ තියෙන දිගින් දිගටම තියෙන අපේ සදාචාරත් මොකද මේවත් එක මේ හැම සභාවකම මේ කතා වෙලා අවසානයේ මේක තීරණයක් නැතුව ඉවර වෙනවා මේකට අපි කියනවා මේ ගම්වල මේ අපි සූදානම් වෙන්නේ මේ විශේෂයෙන්ම මේ ආන්දමාලු ඉරට්ටෙන් කන්න ආන්දමාලු කන්න ආසයි හැබැයි ලැස්තනවා කැමති නැහැ හැබැයි ඉරටයක් කරන් කන්න උත්සාහ කරනවා කියලා කියමනක් තියෙනවා ඒ කියන්නේ මේක ගා ගන්න කැමති නැහැ කවුරුත් හැබැයි දැන් මේ ප්‍රශ්නෙන් මිදෙන්න බෑ කාටවත් මේකට උත්තර හොයන්න ඕනේ දැන් අපේ දිස්ත්‍රික්කේ නම් මොන ගමට ගියත් සංවර්ධනය කතා කරත් මොනවා කතා කරත් ගැමියා ඉස්සෙල්ලා මහන්නේ හැමතෝම මේකට විසඳුමක් නැද්ද අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ ඒක නිසා මේකට යම්කිසි සෘජු පාලනයක් අවශ්‍ය වෙනවා ගරු සභාපතිතුමනි දැන් අපේ දිස්ත්‍රික්කේ තියෙනවා පතරොන් තුවක්කු බලපත්‍ර සහිත 600කට වැඩි ප්‍රමාණයක් මේ 90%ක්ම වග ආරක්ෂාව සඳහා දුන්න පතරොන් තුවක්කු හැබැයි මේවා පාවිච්චි වෙන්නේ නැහැ මේවා බොහෝ විට ප්‍රභූවරුන්ගේ ගෙයි මුල්ලේ තියෙන්නේ අල්මාරියේ ඇඳ යට ඉතින් මේක වගාවට පාවිච්චි වෙන්නේ නැහැ එහෙමනම් මේ පාලනයක් තියෙන්න ඕනේ මෙන්න මේ පාලනේ නැති නිසා අපි යම් කිසි එකඟතාවයක් ඇතුව පාලනයක් කරන්න අවශ්‍ය. දැන් මගේ විමර්ශනගත අරමුදල් වලින් මම කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවි සංවිධානවලට ලියුමක් යවලා ඇහුවා වායු රයිෆලයක් අරන් දෙන්න අවශ්‍යතාවයක් තියනවාද? සියලුම ගොවි සංවිධාන මණ්ඩලියක් කියනවා කරුණාකර මේක අරන් දෙන්න. එකක් නෙවෙයි සමහරු දෙක තුන ඉල්ලනවා, තුන හතර ඉල්ලනවා. ඉතින් මම දිසාපති කාර්යාලයට යෝජනා කරා කරුණාකර මේ ඉල්ලන අයට මගේ විමධ්‍යගත අරමුදල් වල ප්‍රමුඛතාවය දෙන්න. මේ මේ හැම කෙනාටම මේ තියෙන දැඩි අවශ්‍යතාවය නිසා තමයි මේකට මේ ජනතාව මෙදිහත් වෙන්නේ. මේක අත්හැරිය නොහැකි. අපි කාලයක් මේක දිහා මේ විවිධ පැලස්තර දා ඉඳලා දැන් බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා මේකට අපි ඍජු පිළිතුරක් වනජීවී ඇමතුමිය දක්ෂ ඒ වගේම ගමෙන් ආපු මේ දුක දන්න ඇමතිවරයෙක් ඉන්නවා. මම හිතනවා එතුමිය කෘෂිකර්ම අමාත්‍යතුමා අපි සියලු දෙනා එකතු වෙලා යම් ආකාරයක වැඩපිළිවෙලක් ලෝකෙ හැමතැනකම පාලනයක් කරනවා. අනේ පාලනය කොහොමද කරන්නේ? මේකට සමගාමී වන්ද්‍යාකරණය, මේගොල්ල විතන් කිරීම, ඒ ඔක්කොම කරන අතරේ මොකද මට මම මේ කාරණාව මට කතා කරා මේ ආචාර්ය වඳුරාගල කියලා ආචාර්යවරයෙක්. එතුමා ළඟ තියෙනවා කිව්ව වැඩසටහනක් විද්‍යුත් ක්‍රමයකට නිකුත් කරන තරංග මගින් රිලෝ අයන එක පාලනය කරන්න. ඉතින් ඒව තියෙනම් හොඳයි. මම එමෙතුමියට අවධානයට යොමු කරනවා. විද්‍යුත් තරංග වෙන්න පුළුවන්, වන්ද්‍යාකරණය වෙන්න පුළුවන්, විතන් කිරීම. හැබැයි මේ සියල්ලට සමගාමීව අවශ්‍ය වෙන යම්කිසි පාලනයක් ගමේ දුක් විඳින ජනතාව වෙනුවෙන් ගරු සභාපතිතුමනි. මොකද මේ අපි දකිනවා මේ තියෙන අනිත් යල්පැනගේ නීති. දැන් වල්ලුර කියන්නේ ආරක්ෂිත සතෙක් නෙමෙයි. හැබැයි පර නීති අනුව වල්ලුරට මරන්න පුළුවන්, කන්න බෑ, ප්‍රවාහනය කරන්න බෑ. මේ අධික ප්‍රෝටීන් ඌනතාවයක් තියෙන රටක්. ඉතින් මෙන්න මේවට නීති යාවත්කාලීන කළ යුතුයි ගැළපෙන පරිදි. අපි සාකච්ඡා කර යුතුයි. මේ වගකීම අපි භාරගත යුතුයි මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා දැන් මේවට විවිධ විදිහේ කතා කියයි, මේවට විවිධ කණ්ඩායම් ඉන්නවා. හැබැයි ඉස්සල්ලාම අපිට හිතන්න වෙලා තියෙන්නේ ගමේ ජීවත් වෙන්න බැරුව. අර පොල් ගස් දෙකක් තියෙන ගෘහණිය, ඒ පොල් ගස් දෙකේ ගෙඩිවලින් තමයි දරුවට සම්බෝලේ හදලා දෙන්නේ, කිරිහොද්ද හදලා දෙන්නේ. ඒ මිනිසුන්ට අද වෙලා තියෙන්නේ ඒ වෙනුවට ලුණු ඉහලා දෙන්න. අන්නේ අම්මා වෙනුවෙන් අපි මේ වගකීම බාර ගන්න ඕනේ ගරු සභාපතිතුමනි. අපි මේකට ඍජු වැඩපිළිවෙලක් මේ මොනතරම් බාධක කතා විවිධ පැත්තෙන් ආවත් ඒ සියලු දෙනාම එක වේදිකාවට ගෙනල්ලා කතා කරලා අපි මූණ දෙන ප්‍රශ්න පෙන්නලා මේවට විසඳුමක් හෙවීමේ අවශ්‍යතාවයක් තියෙන බව පෙන්වා දෙමින් මට වේලාව දීපෙන් ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
Thank you. Honorable Ishaq Rahman, you have 9 minutes.
ගරු සභාපතිතුමනි, අද දවසේ රටේ ඉතාම වටිනා ඩිබේට් එකට කතා කරන්න අවස්ථාව ලැබීගෙන ඉතාම සතුටු වෙනවා. ඒක තමයි එහෙම එක නාම කියප එක තමයි මමත් කියන්න වෙලා තියෙනවා. ඒක විශේෂයෙන්ම මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔබ සියලුම දන්න දෙයක් තමයි කෘෂිකර්ම රටක්. මේ කෘෂිකර්ම දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් වගා කරන වගා වලින් 30%ක් අපත යනවා. අපත යන්න වෙන මොනවත් නැහැ, වඳුරා වලින් ඒ වගේ රිලව් වලින්. මේ ලංකාව අවශ්‍යට වඩා වඳුරයි රිලව් වැඩි වෙලා ඉවරයි. මේකට වහාම මේ රජයේ පියවරයක් ගන්න ඕනයි. මේ හැම එකටම පියවර ගන්න යනකොට මේ රටේ ඉන්න ජනාධිපති වෙන්න පුළුවන්, අගමැති වෙන්න පුළුවන්, කැබිනට් ඇමතිවරු වෙන්න පුළුවන් බය වෙනවා. ඒයි බය වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් මාධ්‍යවල පොඩ්ඩක් පොඩි දෙයක් දැම්මොත් ඒකට බය වීමක් වෙනවා. Facebook වලින් ගෙව්වොත් ඒක බය වීමක් වෙනවා. එහෙම වෙන්නපා. මේ රටේ 130ක් විනාශයක් කරන සත්තු ටික වහාම මේකට පියවරයක් ගන්න බැරි වෙලා ඉන්න එක හිතාම අපිට හිතන්න බැරි ප්‍රශ්නයක්. මම පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටම කියනවා, මේම අපි 48 නිදහසේ ඉඳලා අද වෙනකම් බෝල් පාස් කරපුව ගැති. අය මෙතනින් එහාට බෝල් පාස් කරන එක නවත්තන්න. හරි විදියට අපි ඔක්කොම එකතැනට එමු. එහෙම නැත්නම් කවදාවත් මේ රට හදන්න බෑ. නිසා වහාම කරන කියනවා ජනාධිපතිමනි ඔබටයි, මේ වහාම මේ ඇමතුමි ඔබටත් ඉල්ලීමක් කරනවා, වහාම මේ වඳුරාගලින් තියෙන ප්‍රශ්න, මොනරාවලින් තියෙන ප්‍රශ්න වහාම නවත්තන්න. කිව්වොත් අපේ ගම්වල කුස්සියල උයලා තියෙන බත් මුට්ටියත් අර යනවා. හැම එකනාම කියනවා වගහ විතර විනාශ කරන කියලා. හාල් මෝල් වල මම දකිනවා මගේ මෝලට ඇවිල්ලා දවසට මේ වඳුරු පෙටු 100කට 200කට වැඩිය ඉන්නවා. එලවන්න බෑ. එලවුවට යන්නත් නෑ. ඒ තෝකුවට බයකුත් නෑ. මොනවා කරුවොත් කමක් නෑ. මේ රටේ පලා හරින්න පුළුවන් විදියට
මේකට වැඩපිළිවෙක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ලංකාව ආර්ථික වලින් 150ක් තමයි වගා භූමිය වලින් වගා කරන එනවා. 130ක් සත්තුන්ගේ විනාශ, ඉතුරු 20 තමයි අපේ දන්නවා සමහර කාලවල වැස්ස නැතුව විනාශ වෙනවා, සමහර කාලවල වැස්ස වැඩි වෙලා විනාශ වෙනවා. එතකොට වගා කරන ගොයි මහතුරට 150ක් තමයි තමන්ගේ නිෂ්පාදන වලින් ගෙදරට ගන්න පුළුවන් ඉතුරු ආදායමක්. ඉතුරු 50ම නාස්ති වෙනවා. ඉතුරු 20ක් ගැන නම් අපිට කියන්න බෑ. මේ 130 වහාම පියවරයක් ගන්න ඕනයි. තව අලිගෙන වඳුරාගෙන මොනරාගෙන කතා කරන ගියුත් මට දීලා තියෙන පොඩි වෙලාවක් කාලය මදි. ඒ වගේම කාන්දා දිනේ ගැන අපි කතා කරනවා. ඔබ දන්නවා 60 තමයි කාන්දාවන්ගේ දිනේ. නම් වලට හැම එකනාම ඇවිල්ලා දවසක් කාන්දාවන්ට දිනයක් වෙන් කරනවා කියලා අපි හැම එකනාම ඇවිල්ලා කතා කරනවා. එහෙම කතා කරලා වැඩක් නැහැ. 60 විතරයි මේක සමරලා හරියන්නේ නැහැ. මේ ලංකාව වෙච්චි ප්‍රශ්න වෙච්චි වෙලාවදී අපි හැම එකනාම දන්නවා අපි ඊට එකඟ වෙලා කතා කරන්න ඕනයි. මහා පාර ඩීසල් නැතුව නිදාගත්තා. ගෑස් නැතුව අපි කාන්දාවන්ගේ ලිප පත්තු කරුවනේ. ඒ වගේ ලයිට් නැතුව පේ 18ක් අපි කරවල හිටියා. ඒ වලාව අපේ ලංකාවට වැඩිම ආදායමක් අරන් දුන්නේ මේ කාන්දාව. පිටරට ඒ අය වැඩට ගිහිල්ලා විශාල ප්‍රමාණයක් අපිට ඩොලර් ලංකාවට ලබා දුන්නා. මේ කාන්දාව අද ලංකාවේ විශාල ප්‍රමාණයක් ඉන්නවා අරකි රස්සාව නැතුව. ඒ අයට වහාම වැඩපිළිවෙලක් කරන්න ඕනයි. තමන්ගේ ගෙවල් වල ඉඳලා නිෂ්පාදන වැඩි කරගෙන ආදායම ඇති කරගන්න, තමන්ගේ ගෙවල් වල ඉඳලා ළමයි පාසලට එවලා ඒ පාසල යවන ළමයිත් එක්ක ගෙදරින් ඉඳලා රැකියාව අවස්ථාව කරන්න පුළුවන් විදියට වහාම මේක රජයේ පියවරයක් ගන්න ඕනයි. එහෙම නැතුව 60 විතරයි මේ කාන්තාව දිනේ සමරනවා. කාන්දාවල්ට අපි ඉදිරි තන දෙනවා කියලා නිකම් නමට්ට කාන්දාව දිනයක් ගන්න නැතුව ඒකට අවශ්‍ය පියවර ජනාධිපතිතුමනි ඔබට පුළුවන් ඔබ වහාම කරන්න ඕනයි. එහෙම නැතුව මේක වචනවලට සීමා කරන තුව වහාම ඒකට අවශ්‍ය පියවර ගන්න ඕනේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මේ සංවර්ධන නිලධාරි කියලා කැම්පස් ඉවර වෙච්ච දරුවෝ ළමයි ටික ගත්තා. අවුරුදු දෙකක් තුනක් ඒ අය පාසල් වලට ගිහිල්ලා ටීචින් රස්සාව කරගෙන ඒ අය කටයුතු කරද්දී දැන් විභාගයක් තියෙන්න වෙලා තියෙනවා. සභාපතිතුමනි ඒ අය රස්සාවට යනකොට වයස 35ට අඩු අය තමයි ඒ රෙකි රස්සාවට ගියේ. හැබැයි දැන් උතුරුමැද පළාතේ නියමනක් දාලා තියෙනවා අවුරුදු 35ට අඩු අයට තමයි මේ විභාගයට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. හැබැයි හිතාම කණගාටුවක්. ඒ අය අවුරුදු දෙකක් තුනක් පාසල ගිහිල්ලා පුහුණුවක් අරන් දරුවන්ටක කොහොමද ඉන්න ඕනේ කියලා අධ්‍යාපන ගත්තට පස්සේ ළමයට උගන්ලා දීලා දැන් ඒ අයට විභාග ලියන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වයස 35ට එහා ගිය අයට විභාග ලියන්න බෑ. 35ට අඩු අයට තමයි විභාග ලියන්න ඕනේ කියලා වහාම මම ඉල්ලීමක් කරනවා. අධ්‍යාපන ඇමතුමනි ඔබ මේකට පියවරයක් ගන්න. එහෙම නැත්තනම් මේ සංවර්ධන නිලධාරි කියලා මේ අය දැන් පාසලවල ගිහිලා තමයි තමන්ගේ කටයුතු කරන්නේ. ඒ අයට ඉදිරි අනාගතයක් නැතිව යනවා. ඒ නිසා වහාම ඒකට පියවරයක් ගන්න. සංවර්ධන නිලධාරි කියලා එදාගත්තේ මොනවටද? දේශපාලන පත්වීමක්. හැබැයි ඒ පත්වීම වලින් ප්‍රයෝජනයක් නැහැ. ඒ ප්‍රයෝජනයක් නැහැ කියන්නේ ඕනට වඩා නිලධාරි ගොල්ලු ඒජි ඔෆිස් එකට ගියා නම් බලන්න පුළුවන්. ඒ වගේ ප්‍රදේශ සභාව ගිහිලා බලන්න පුළුවන්. අවශ්‍යට වඩා නිලධාරිගොල්ලු සමහර ඔෆිස් වලට ගියා නම් නිලධාරිගොල්ලට වාඩි වෙලා ඉඳ තනකුත් නැතුව එලා ඉන්නවා. ඒ නිසා මේකට වහාම පියවරයක් ගන්න. අද බලන්න අධ්‍යාපන තමයි ලෝකෙම. අද බලන්න අපි ලෝකේ දියුණු රාජ්‍යයක් කරන්න ඕනේ කියලා අපි මේක නම කතා කරනවා. අපේ ලංකාව තියෙන පාසල් වල විශාල අඩුපාඩුවක් තියෙනවා. ගුරු හිගයක් තියෙනවා. මේ ගුරු හිගයේ නැවත් අපි නැති කරුවොත් තමයි අපේ අනාගත රටේ දියුණු රාජ්‍යයක් ලංකාව ඇති කරගන්න පුළුවන්. අපේ ලංකාව එහෙම දෙයක් කරනවද? නැහැ. අපි ඇයි කරනතුව ඉන්නේ? බලන්න ආද ඉන්දියාවේ අපිට වඩා විශාල ජනගහනාවක් තියෙන ඉන්දියාව. හැබැයි ඒ අය ලෝකයට විකුණන්නේ බුද්ධිය.
අපේ ලංකාව විකුණන්න ලෝකයට මොනවද? අපේ විකුණන්න මනුස්ස අපේ බුද්ධිය විකුණන්නට වඩා අපි විකුණන්න අපේ කම්කරුවක් වශයෙන් අපේ රටේ යන්නේ වැඩිපුර. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා, මේ ලෝකයේ දියුණු රාජ්‍යයක් ඇති කරනවා නම් අපේ ලංකාව අධ්‍යාපන ඉහළටම ආරයන්න ඕනයි. ජනාධිපතිමනි, ඔබ තරුණ එමතිවැද්දී ඔබ රටට අධ්‍යාපන ඉදිරියට ගේන්න ඕනයි කියලා විශාල වැඩපිළිවෙලක් කරපු තරුණ එමති කෙනෙක් ඔබ. එබයි අද ඒ කරපු නිසා තමයි අද ලංකාව සමහර තන්වලට අධ්‍යාපන වලින් ඉහළ යන්න පුළුවන් විදිහට ඔබතුමා කරපු කටයුතු නිසා තමයි ඒ කටයුතු වෙලා තියෙන නිසා ඔබට ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමනි, ඔබ මේ ඉන්න කාලවලදී ප්‍රතිපතියක් වශයෙන් මේ බලන්ඩ ඉන්දියාව නිදහස් වෙන්න කලින් නේරුලා හෙදුවේ මොනවද දන්නවද? නිදහස වෙන්න අවුරුදු 5ට කලින් නේරුලා ගාන්දිලා හෙදුවා. ඒ අයගේ මට විනාඩියක් දෙන්න සභාපතිතුමනි. ප්‍රතිපතියක් හෙදුවා. මොනවද ප්‍රතිපති? ස්ථීර අධ්‍යාපන ප්‍රතිපතියක් හෙදුවා. 48 නිදහස ඉඳලා අද වෙනකන් අපි මොනවද හදන්නේ? අපි එමතිවරු මාරු වෙනකොට අපේ අධ්‍යාපන සිස්ටම් මාරු වෙනවා, ආණ්ඩුව මාරු වෙනකොට අධ්‍යාපන සිස්ටම් මාරු වෙනවා. එතකොට දරුවෝ කොහොමද ඉගෙන ගන්න? ඒ නිසා වහාම ඉල්ලීමක් කරනවා. මේ ලංකාව මීට වඩා ප්‍රශ්නයක් වෙච්චි ලංකාවක් අය එන්නේ. මම පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ආරාධනා කරනවා, අපි මේ හැම එක්කනාම එකතු වෙලා හරි ප්‍රතිපතියක් හදමු. අඩුගානේ අධ්‍යාපන, සෞඛ්‍ය, ඒ වගේ කෘෂිකර්ම, ඒ වගේම රටට අවශ්‍ය ප්‍රතිපත්තියක් අපි ඔක්කොම එකතු වෙන්න ඕනයි කියලා ඉල්ලීමක් කරලා මට වෙලාව දීපු සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතියි.
Thank you. Honorable Ajit Menaparma, you have 7 minutes.
ගරු මුලාසිරි මන්ත්‍රීතුමනි, ඇත්තටම අපි වනසතුන්ගෙන් එන වගාහානි ගැන කතා කරනවා. නමුත් අපි මං හිතනවා දැන් වගාහානි ගොඩාක් සිද්ධ වෙනවා රටේ. ඒක ඇත්ත. හැබැයි අපි වගාහානි දිහා බලලා සතුන්ට වෛර කිරීම, සතුන් එක්ක කලහ කිරීම නෙමෙයි උත්තරේ මිනිස්සු වශයෙන්. අපි මිනිස්සු වශයෙන් හිතන්න ඕනේ, ඇයි මේ වනසතුන් ගමට එන්නේ, අපේ වගාව හානි කරන්නේ ඇයි කියන එක විශේෂයෙන්ම අපි හිතන්න ඕනේ. නැතු මේ වනසතුන් මේ කැලේට වඩා ගමට ආසහින්දා ගමට එනවා නෙමෙයි. කැලෑවේ ආහාර තියෙනවා නම්, කැලෑවේ උන්ට අවශ්‍ය කෑම බීම ටික තියෙනවා නම්, එවුන් ගමට එන්නේ නැහැ. එවුන් ඇවිල්ලා හේන්වලට එන්නේ නැහැ. එතකොට අපි ඒ ගැන කල්පනා කරලා අපි ඊට වඩා මේ වනසතුන් ගැන හිතන්න ඕනේ. ඒගොල්ලන්ගේ චර්යාපද්ධතිය මොකද්ද? ඒගොල්ලන්ගේ හැසිරීම මොකද්ද? එහෙමනම් ඒකට තියෙන ප්‍රතිකාරය මොකද්ද? අපි ඒකත් ආරක්ෂා කරගෙන මෙතෙන්ට යන්නේ කොහොමද කියන එක අපි හිතන්න ඕනේ. එතකොට අපි දන්නවා දැන් වනේ ඇත්තටම වනසතුන් වගාහානිය නැති කරන්න නම් ඒ වනසතුන්ගේ කොච්චර ඉන්නවද, ඒ වනසතුන්ට අවශ්‍ය ආහාර කැලේ තියෙනවද, එහෙම නැත්නම් ඒ වනසත් අපේ කැලෑ ඝනත්වය කීයද, ඒතර වනසතුන්ගේ ප්‍රමාණයට කැලෑ ඝනත්වයේ ප්‍රමාණවත්ද? මම කියන්නේ ඒගොල්ලන්ගේ ලෝකෙ වෙනම අපි හදලා දෙන්න පුළුවන් නම් අපේ ගමට මේ සත්තු එන එක අපේ අපිට කරන හානිය මේ සතුන්ගෙන් වෙන දෙක අපිට නැති කරගන්න ඕම කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම කියනවා දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් අපේ අලි ඝනත්වය අවුරුදු 10-12කින් අපි අලි කොච්චරක් ඉන්නවද කියලා අපේ රටේ අපි සංගණනයක් කළා නැහැ. අපේ කැලෑ ප්‍රමාණය කොපමණද කියන එක ගැන අපි තක්සේරුවක් කරගෙන නැහැ. හැබැයි දැන් පහුගිය කාලේ තක්සේරුවක් තිබුණා. ඒක එන්න එන්න කැලෑව අඩු වෙනවා. ඒ කියන්නේ 2010 අපිට තිබිච්ච රටෙන් 129.7% වනගණත්වයක් අපිට තිබ්බා. හැබැයි 2015 වෙනකොට ඒක 29.2% වුණා වනගණත්වය. 2020 වෙනකොට 29.1% වෙනවා. ඒත් අපේ වනය හානි වෙමින් යනවා. අපේ සත්තුන්ට වෙන ඉඳතනක් අපේ ගම්වලට එන්න වෙනවා. ඒතර වනේ හානි වෙනකොට වනේ උන්ට ඒඋන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික වනේ ඇතුලේ නැති වුනහම ඒගොල්ල ගමට ඇවිදිලා අපේ හේන් වලට අපේ වත් අපේ ගොවිමින් වලට නැත්තම් අපේ ආහාර ගබඩා වලට කෘෂිකර්ම ගබඩා වලට කඩාව දෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙමනම් මම හිතනවා මේක අර ප්‍රශ්න දිහා මතු පිටින් බලන්නේ නැතුව ප්‍රශ්න දිහා ගැඹුරින් බලනවා නම් මේ වනසතුන්ගේ චර්යාව මොකද්ද? එවුන්ව කන්ට්‍රෝල් කරන විදිය මොකද්ද? ඒ සඳහා අපිට ඔවුන් වෙනුවෙන් ඇති කරන්න දෙන පහසුකම් මොනවද කියලා හිතන්න පුළුවන් නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැයි කියන එක මම හිතනවා කියනවා. දැන් කොටිම කියනවා නම් මුලසන නිරුඩකරු මන්ත්‍රීතුමනි, දැන් අලින් සඳහා අවශ්‍ය වෙන්නේ තුන. හැබැයි කැලේ දැන් තුන නැහැ. එතන එහෙනම් අපිට වැඩසටහනක් තියෙන්න ඕනේ මේ අපේ අලි ඝනත්වය මත අපේ තුන බිම් කොච්චරක් කැලේ ඇතුලේ තියෙන්න ඕනේද ඒ සඳහා අපි තුන ඇති කිරීමේ තුන වැවීමේ වැඩ පිළිලක් මේකත් එක්ක කරන්න ඕනේ මේ අලින්ට තමුන්ගේ ආහාරය ගමට එන්න නැතුව ගන්න. එතන තුන දිහා බැලුවත් එහෙම අලින්ට තියෙන තුන ටිකක් නැහැ. ඒ ඇස්සේ අපි ගමේ ඉන්න හරක් ටිකක් දානවා කැලේ ඇතුලට තියෙන තුන ටිකක්. තියෙන ඒ තනකොළ ටිකක් උන් උලා කාලා උන් නැති කරනවා. එතකොට මේ ප්‍රශ්නේ අපි කොච්චර සාධාරණ දෙන්නේ අපි බැලුවාම අපි කැලෑව ආක්‍රමණය කරගෙන ආක්‍රමණය කරන කැලේ ඇතුළට රිංගනවා නම් එතකොට අලින්ට තියෙන අලිගෙන කතා කළොත් අලින්ට තියෙන මංකඩවල ටික අලින්ගේ ගමන් මාර්ග අපි සංවර්ධනය කියලා අපි පවරගෙන ඒවා ජනාවාස කරනවා නම් අද මේ රටේ අලිගෙන කතා කළොත් 70%ක් මේ රටේ වනාලි ඉන්නේ මිනිස් ක්‍රියාකාරකම් අස්සේ. මොකද හැබැයි අලි මිනිස් ක්‍රියාකාරකම් ගාවට ගිහිල්ලා නැහැ. හැබැයි මිනිස්සු අලි තියෙන අලි ඉන්න ඉඩම් අලි ඉන්න මේ අලි මංකඩවල් අයිති කරගෙන සංවර්ධන වැඩවලට ගම්මාන හදන්න තියෙනවා. ඉතින් මේ වගේ අපේ රටේ ප්‍රමිතියක් තියෙනවා නම් යම් වැඩපිළිවෙලක ප්‍රමිතියක් ක්‍රමවේදයක් අපි හරිගස්සලා තියෙනවා නම් මං හිතන මේ වනාලි වනසතු ජීවත් වෙමින් අපිට අපේ වගාවත් ආරක්ෂා කරන වැඩපිළිවෙලකට අපිට යන්න පුළුවන් වෙනවා. දැන් උදාහරණයක් අලි ගැන කතා කරොත් එහෙම විශේෂයෙන් අපේ ආංශික අධීක්ෂණ කාර්ක සභාව මේ අලි හා මිනිස් ගැටුම් ගැන ගොඩක් පර්යේෂණ කළා. ඒතර 2011 තමයි අන්තිමටම මේ රටේ වනාලි කොච්චරක් ඉන්නවද කියලා ගණන් හදලා තියෙන්නේ. ඒ 5879ක් 2011 වනාලි හිටියා. එතකොට සාමාන්‍යයෙන් අලි ඝනත්වය ජනගහනයේ 2%ක් වැඩි වෙනා වර්ෂයකට කියලා ගත්තොත් දැන් වෙනකොට අලි ඉන්නෝනේ 7456ක්. හැබැයි මේක ප්‍රශ්නේ තියෙන්නේ ගරු මුලාසන නිරුද මන්ත්‍රීතුමනි 2023 වර්ෂය ගත්තොත් ගිය අවුරුද්දේ විතරක් මේ වගා හානියට ඇවිදිලා මිනිසුත් අලිත් අතර ගැටුම් ඇති වෙලා ඒ කියන්නේ වගාව කෘෂි අස්වැන්න ලබා ගැනීමට ආහාර වශයෙන් ලබා ගන්න අලි ගමට ආවහම ගමේ ගැටුම් ඇති වෙලා ඒ 23 වර්ෂ විතරක් අලි 488ක් මැරිලා තියෙනවා මරලා තියෙනවා. ඒ වගේම මිනිස්සුත් 188ක් මේ ගැටුමේදී මැරිලා තියෙනවා. ඉතින් මං කියන්නේ මේක 14 ලොකු ප්‍රශ්නයක් හැමතැනම ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි අපි දැලුවොත් එහෙම දැන් 2011 සංගණන යනු අලි 5879ක් හිටියා. 2023 වෙනකොට එදා ඉඳන් 11 ඉඳන් 2023 වෙනකොට අලියෝ මරලා දාලා තිනවා 4038ක්. මිනිස්සු මැරිලා තිනවා 1314ක්. ඒ කියන්නේ මේක වගාහානිය විතරක් නෙමෙයි. මේ වගාහානිය බේරගන්න යන මිනිස්සු මේ ගැටුම් වලට වැදීලා මිනිස්සුත් නැති වෙලා පවුල වල තාත්තා දරුවෝ නැති වෙන අවස්ථා වගා විතරක් නෙමෙයි තියෙනවා. ඒකද මම ඒකයි කියන්නේ මේක නියම් වැඩපිළක් තියෙනවා. දැන් අලි බැලුවොත් එහෙම වගා හානිය නවත්ත ගන්න මිනිස්සුන්ගේ මත්‍රමෙන් වැඩපිළිල කරන්නේ එක්කෝ හක්කපටස් තියෙනවා හේනවල. එතකොට ඔන්න අලි ඒක කන්නේ කියලා සත්තු මැරෙනවා. එතකොට එහෙම නැත්නම් අනවසර විදුලි වැහෙන් අදිනවා හේනවල ගොයිබිම් වල. ඒක තමයි මිනිස්සු ගන්න ක්‍රියාමාර්ග. එහෙම නැත්නම් සත්තු වැටෙනවා වගාලින් වලට. මම කියන්නේ අපි මේවා මේ සතාගේ චර්යාවත් ඉගෙනගෙන අධ්‍යයනය කරලා මේ වගාහානි ගැන හිතනවා නම් මේ ප්‍රශ්නේ මම හිතනවා මෙච්චර ලොකුවට ඔඩුදුවන්නේ නැහැ කියලා. කර මූලාසනෙරුනේ මම මතක් කරා මේක ලොකු ප්‍රශ්නයක්. කියන්නේ අලි ගැන විතරක් ප්‍රශ්න කළොත් ඇත්තටම 2013 පහුගිය මාස 8ට ඒ කියන්නේ 2023 ජනවාරි ඉඳන් 2023 අටවෙනි මාසේ වෙනකල් බැලුවොත් මාස 8ට අපි අලි මිනිස් ගැටුම් වලට මේ අලි ගමට එන්නේ ආහාර හොයාගෙන වෙන වැඩකට මිනිස්සු හොයාගෙන එන්නේ නැහැ. නැත්තම් ගෙවල් දොරවල් කඩන්න එන්නේ නැහැ. අලි ගමට එන්නේ අපේ ආහාර වලට. එතකොට තමයි අපේ වගාහානිය සිද්ධ වෙන්නේ. ඒතර ඒ වගාහානි සඳහා රටේ ජනතාවට මේ මාසයට විතරක් කෝටි 20ක් ගෙවලා තියෙනවා. කෝටි 20ක සල්ලි ගෙවලා තියෙනවා. ඒ කියන්නේ මාසයකට කෝටි 2කමාරක් ගෙවලා තියෙනවා මේ අලි මිනිස් ගැටුම නිසා. ආයි මම කියන්නේ අලි මිනිස් ගැටුම කියන එක ඇති වෙන්නේ අලියා ආහාර හොයාගෙන ගමට එීම නිසා. ඒතර ඒකට හේතුව අලියා ගමට එන්නේ නැහැ, හෝටලයකට එනවා නෙමෙයිනේ. අලියාට කැලේ ආහාර ටික තියෙනවා නම් අලියා ගමට එන්නේ නැහැ. හැබැයි අලියා ගමට ආවහම ජනතාවත් එක්ක ගැටෙනවා, ගැටුණාම අලි මැරෙනවා මිනිස්සු මැරෙනවා. එතකොට මේවට කෝටි 2ක් එක කෝටි 2කමාරක් මාසෙට ගෙවලා තියෙනවා. ඒ වගේම වගාහානි කෘෂි අස්වැන්න සහ ගෙවල් කැඩුවට ඒ කියන්නේ කෘෂි ගබඩා ගේ ඇතුළේ තියෙනකොට අලියා කෑම හොයාගෙන මේ ගේට් කඩනවා. එහෙම ගෙවලා තියෙනවා කෝටි මාස 8ට කෝටි 11ක්. ඒ කියන්නේ එක මාසෙට 1 කෝටි 37 ලක්ෂයක් ගෙවලා තිනවා. මිනිස්සු මැරීම් තුවාල කිරීම වලට අපි ගෙවලා තියෙනවා කෝටි 9ක්. ඒ කියන්නේ මාසෙට කෝටි 1ක් වන්දි ගල. මේක ලොකු ප්‍රශ්නයක්. අපේ සල්ලිත් නැති වෙලා යනවා, ආහාරත් නැති වෙලා යනවා, අපේ වනසතුත් නැති වෙලා යනවා. ඒ හින්දා මම කියනවා
Remember please wind up.
අවසාන වශයෙන් කරු මුලසිරි මුතු අවසාන වශයෙන් කියන ජනාධිපති ලේකම් කෙනෙක් ඉන්නවා පරිසරය සහ කෘෂිකර්මයේ ලේකම්. එයා මේ සියලු ආයතන කෝඩිනේට් කරලා මාස 3කට රැස් වෙනවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කරනවා නම් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියන එක මම
කියනවා. Honorable Kumar Sri Ratnayaka, you have 9 minutes.
ස්තුතියි මුලාසනාරුඩ ගනු නියෝජකාරක සභා සභාපතිතුමනි. වනසතුන්ගේ හානිය නිසා වගාවන් විශාල ප්‍රමාණයක් පසුගිය කාලය තුළ විනාශ වෙමින් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වුණා කියන කාරණය පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුළත්, ඒ වගේම ඉන් පිටතත්, ඒ වගේම අපේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලත් නිරන්තරයෙන්ම කතා බහට ලක් වුණා. අපි මේ 9 වෙනි පාර්ලිමේන්තුව ආරම්භයේ 2020 අවුරුද්දේ මේ කාරණය පිළිබඳව සාකච්ඡා කළා. වගේම ඉන්පසුවත් හැම වර්ෂයකම බොහෝ අවස්ථාවල වනසතුන්ගෙන් සිදුවන හානිය, ඒ වගේම මේ වගාවන් වලට වෙන විනාශය පිළිබඳව මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩි පිරිසක්, විශේෂයෙන්ම කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල ඉන්න අපේ මන්ත්‍රීවරු, ඒ වගේම නාගරිකවත් විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා මේ වෙනකොට වඳුරන් සහ රිලවුන් වැනි සතුන් නිසා. ඒ පිළිබඳව සාකච්ඡා වුණා. ඉතින් මම හිතන්නේ මේ අද දවසේ කරන සාකච්ඡාව තුළත් ඉතාමත්ම ගැඹුරින් මේ පිළිබඳව අපේ මන්ත්‍රීවරු වගේම අමාත්‍යවරු කරුණු ඉදිරිපත් කළා. ඒ නිසා මම විශ්වාස කරනවා අද දවසේ මේ කරන සාකච්ඡාව තුළින් හෝ අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ වෙනකොට වසර 25කට ආසන්න කාලයක් මේ වනසතුන්ගේ බලපෑම නිසා අපේ ගොවි ජනතාව විශාල පීඩනයකට පත් වෙලා ඉන්නවා. තමන් ඉතාමත්ම අමාරුවෙන් වගා කරන ඒ වගාවෙන් ලැබෙන අස්වැන්නෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් වනසතුන් විනාශ කරනවා කියන කාරණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය විසින් පෙන්වා දීලා තියෙනවා. එහෙමනම් ඉතාමත්ම අපහසුවෙන් තමන්ගේ ජීවිතය ගෙන යන්න ගොවීන් වගා කරන මේ වගාව විනාශ කරන සතුන්ගෙන් ඒ වගාව ආරක්ෂා කර දෙමින් වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශයටත්, ඒ වගේම රජයටත්, රජයේ විසිනුත් කළ යුතුයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් විවිධ යෝජනා පසුගිය කාලය තුළ සාකච්ඡා වුණා. ඒ අතරේ අපි දැක්ක පහුගිය කාලේ කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දීලා තිබුණා මේ රිලවුන් වඳුරන් වැනි සතුන් ගම්මානවල ඉන්න ගම්මානවලට එන සතුන් ඔවුන් දැල් ආවරණ සහිත කූඩුවකට එකතු කරලා ඒ අයව වෙනත් ප්‍රදේශයකට නැත්නම් රක්ෂිත ප්‍රදේශයකට මුදා හරින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. නමුත් අපි දැක්කේ ටික කාලයක් යනකොට, ටික දවසක් යනකොට ඒ සතුන් නැවතත් ඒ හිටපු තැන්වලට ඇවිල්ලා ඉන්නවා තමයි අපට දකින්න පුළුවන්කම ලැබුණේ. නැත්නම් වෙනත් කණ්ඩායමක් හෝ ඒ ප්‍රදේශවලට ආවා. ඒ නිසා ඒ ක්‍රමය සාර්ථක බවක් අපිට පේන්නේ නැහැ. නමුත් ඒ ක්‍රමය යම් කිසි සීමිත කාලයකට හෝ සහනයක් ලබා දෙන වැඩපිළිවෙළක් බවට පත් වෙනවා. නමුත් මේ ක්‍රමයක් අද මේ වෙනකොට පළාත් පාලන ආයතනවලින් මේ සඳහා මැදිහත් වෙලා තිබුණේ. ඒ කටයුත්තත් වනජීවී දෙපාර්තමේන්තුවේ උපදෙස් ඇතුව, නමුත් ඒ කටයුත්තත් දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා පළාත් පාලන ආයතනවලට ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නොත් ඒ අයට මේ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව මේ වන වගා වැඩසටහන් නැත්නම් වනයේ තුල ධාන්‍ය වගේ, ඒ වගේම මේ සතුන්ට ආහාරයට ගන්න පුළුවන් භෝග වර්ග වගා කරන වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා වුණා. ඒ සඳහා විශාල මුදලක් වේදන් කරමින් ගුවන් මගින් ගුවනින් බීජ හෙලීම, එහෙම නැත්නම් පැල රෝපණය කිරීම, මේ ආදී වැඩසටහන් ක්‍රියාත්මක වුණත් ඒ වැඩසටහන් මේ වෙනකොට අසාර්ථක වෙලා තියෙන්නේ. අපි මොණරාගල දිස්ත්‍රික්කයේ ගත්තම විශාල භූමියක වගා කළා ඒ වන වගාවන්. නමුත් මීගවින් ඒතුවට ඇතුළත් කිරීම සහ ඇතුළු වීමත් එක්ක ඒ වගාවන් මේ වෙනකොට විනාශ වෙලා තියෙනවා. ඒ නිසා ඒ වැඩසටහන සාර්ථකත්වයක් අපි දකින්නෙත් නැහැ. එයත් අසාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම ගරු මූලාසන වරණ මන්ත්‍රීතුමනි, අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ කෘෂිකර්මාන්තය පිළිබඳව අවබෝධයක් තියෙන අය විදිහට අපි දැක්ක පහුගිය කාලේ විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන ජනතාව ඉන්න ප්‍රදේශවල ඒ ගම්මානයට ආසන්නයේ තියෙන අනෙකුත් ඉඩම්වල ඒ ඉඩම්වල ගොවීන් වගා කළා. ඒ ඉඩම් වලින් වැඩි ප්‍රමාණයක් අයිති වෙලා තිබුණේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ ඉඩම් මීට වසර 3කට කලින් මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව කොට්ටාසේ මම උදාහරණයක් විදිහට ගත්තොත් ඒ කොට්ටාසියේ ඉඩම් විශාල ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රක්ෂිත බවට පත් කළා. ඒ නිසා වනාන්තරයේ ඉන්න ඒ රිලවුන් වඳුරුන් ඉත්තෑව ඌරා වගේ සත්තු බොහොම පහසුවෙන් ගම්මානයට ඇවිල්ලා ගමේ වගා කරන වගා බිම්වලට විශාල හානියක් කරන්න පටන් ගත්තා. ඒක වළක්වා ගැනීමට ගොවීන්ට ක්‍රමයක් තිබුණේ නැහැ. නිසා අපි යෝජනා කරා දිගින් දිගටම මේ කලින් වගා කරපු වගා බිම් ගෝජනතාවට නැවත ලබා දෙන්න. එහෙම ලබා දුන්නොත් අර කෙලින්ම ගම්මානයට ඇතුල් වෙන සත්තුන්ගෙන් ඒ ගම්මේ තියෙන වගාවන් ආරක්ෂා කරගන්න අපට පුළුවන්කම තියෙනවා කියලා. නමුත් මේ දක්වා ඒ සඳහා විසඳුමක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දීලා නැහැ. දිගින් දිගට මේ ගැන සාකච්ඡා කරනවා. ඒ ප්‍රදේශවලට ගැළපෙන ඒ ප්‍රදේශවලට සතුන්ට එන්න පුළුවන් මාර්ග ආවරණය කරන ක්‍රමවේද පාවිච්චි කිරීමේදී මම මේ සඳහන් කරමු. මේ වගා කරන්න ඒ සාමූහික ගොවිපලවල් විදිහට ගොවීන්ට වගා කරන්න මේ අවස්ථාව දුන්නොත් ඒ ප්‍රදේශයට එන ඒ සතුන්ගෙන් වෙන හානිය යම් ප්‍රමාණයකින් අපට වළක්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඒ කාරණේ පිළිබඳව නැවතත් මම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරන්න කියලා නැවත නැවතත් මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, අපි අනිකුත් සතුන් පිළිබඳවත් දිගින් දිගටම කතා කරා. වල්ලූරා සහ ඉත්තෑව වැනි සතුන්ගෙන් සිදු වන හානිය, අද වල්ලූරන් මරණ අවසරයේ තිබුණත් ඒ සතාව වෙනත් තැනකට ගෙනියන්න හෝ එහෙම නැත්නම් පිණිස ආහාරයට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා නීති ක්‍රියාත්මක කරද්දී ඒ බොහෝ අවස්ථාවල ඒ ගොවීන්ට දඬුවම් කරලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධිනුත් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම කරු මූලාසන වරණ මන්ත්‍රීතුමනි, මේ වඳුරන් රිලවුන් වැනි සතුන්ගෙන් සිදුවන හානිය වගේම අපේ දිස්ත්‍රික්කයට තියෙන විශාල බලපෑමක් මේ වනාලීන්ගේ සිදුවන විනාශය. ඒතර මේ වෙනකොටත් පසුගිය වර්ෂයේ 2023 වර්ෂයේ ගත්තම මොණරාගල දිස්ත්‍රික්කයේ දේපළ හානි සිදු වෙලා තියෙනවා 84ක්. ඒ වගේම අලින් පහර දීම නිසා ජීවිත හානි 9ක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම 6 දෙනෙක් ඒ දීර්ඝ කාලීන ඒ ආබාධිතත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම වනාලින් 30කට ආසන්න ප්‍රාති 30ක් පමණ මේ වෙනකොට ඒ 2023 වර්ෂයේ මරණයට පත් වෙලා තියෙනවා මේ ගොවීන් විවිධ උපක්‍රම පාවිච්චි කිරීමත් එක්ක. නිසා මේ තත්ත්වය විශේෂයෙන්ම ඒ පිළිබඳ අවධානය යොමු කරමින් අපි පසුගිය කාලය තුළ විදුලියට ඉදිකිරීම ආරම්භ කළා. මේ වෙනකොට කිලෝමීටර් 360ක් දිස්ත්‍රික්කයේ තුළ ඉදි කරලා තියෙනවා. තවත් මේ ගම්මානවලට ඇතුළින් වළක්වන්න කිලෝමීටර් 40කට ආසන්න ප්‍රමාණයක අවශ්‍යතාවයක් තියෙනවා. ගරු අමාත්‍යතුමිය සමග මේ පිළිබඳව සාකච්ඡා කළා. නමුත් මේ ඉදිකිරීම මේ වෙනකොටත් ප්‍රමාද වෙමින් පවතින්නේ. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒකම සාර්ථක වැඩසටහනක විදිහට අපි දැක්කා මේ අලි අගල් ඉදිකිරීම. ඒ ව්‍යාපෘතිය පසුගිය කාලය තුළ නතර වුණා. ඒ ඉදිකරන ලද අලි අගල් වල තියෙන අඩුපාඩු මේ වෙනකොට තැනින් තැන ඒ ගොඩ වෙලා තියෙන ඒ තැන් නැවත පිළිසකර කරන්න අවශ්‍යයි. ඒ සඳහාත් වනජීවි දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරන්න කියන විශේෂ ඉල්ලීම මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. ඒ වගේම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණයෙන් පස්සේ එයා ඉදිරිපත් කළා තිබුණා මේ වායු රයිෆල් සහ තුවක්කු ලබා දෙන්න කියලා. ඒ නිසා ගොවීන්ට මේ වායු රයිෆල් සහ තුවක්කු ලබා ගැනීමේදී දැඩි අපහසුතාවයන් පවතිනවා. ගරු මන්ත්‍රීතුමනි, තුවක්කුවක් ලබා ගැනීම සඳහා ඒ ගොවීන්ගෙන් ඉල්ලන බලපත්‍ර නැත්නම් ඒ ඔප්පු ලබා දෙන්න බොහොමයක් ගොවීන්ට අවස්ථාව නැහැ. ඒ වගේ දීර්ඝ කාලයක් ගත වෙනවා. තුවක්කුවක් සඳහා බලපත්‍රයක් ලබා ගන්න දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ සඳහා ඒ තියෙන නීති ටිකක් ලිහිල් කරලා ගොවීන්ට ඒ අවස්ථාව ලබා දුන්නොත් යම් සහනයක් ඔවුන්ට ලැබෙයි කියලා විශ්වාස කරනවා. මේ අද දවසේ මේ වැඩසටහන සාර්ථකව අවසන් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.
Thank you. Honorable Dharmasena Vijayasinghe, 7 minutes.
මූලාසනයේ සිටින ගරු කාරක සභා සභාපතිතුමනි, සටට වගේම විශේෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයට අපේ හිටපු පළාත් සභා හිටපු ගරු අමාත්‍ය කුමාරසිරි රත්නායක ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු ආකාරයට මොනරාගල දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට වගේම වනසතුන්ට හිරිහර ලැබෙන කාල පරිච්ඡේදය දෙක තමයි අපි මොනරාගල දිස්ත්‍රික්කයේ මේ ගත කරන්නේ. ඇත්තටම යාල ජාතික වන උද්‍යාන එක පැත්තකින්, උඩවලව වන උද්‍යාන එක පැත්තකින්, ලුණුගහන් වෙහෙර වන උද්‍යාන එක පැත්තකින් තියෙනකොට මේ වන උද්‍යාන තුලින් රටට විශාල ආදායමක් ලැබෙන තත්ත්වෙ මේ වන උද්‍යාන පත් වෙලා තියෙනවා. මේ වන උද්‍යාන තුලින් පසුගිය අවුරුද්ද තුල පමණක් රුපියල් කෝටි 145කට ආසන්න මුදලක් ආදායම් වශයෙන් ලබාගෙන තියෙනවා මේ යාල සහ විශේෂයෙන් යාල වන උද්‍යානයෙන් පමණක්. යාල සහ ගල්ගේ පිවිසුමෙන් පමණක් කෝටි 145කට වැඩි ප්‍රමාණයක් ආදායම් ලබාගෙන තියෙනවා. හැබැයි මේ වන සතුන්ටත් නැතිනම් සේවකයින්ටත් වන සතුන්ගේ ආරක්ෂාවටත් සේවකයන්ගේ පැවැත්මටත් හරියාකාර මුදලක් වැය වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. හේතුව ගරු මුලසනේ සිටින කාරක සභා සභාපතිතුමනි, කතරගම් පාර ගත්තාට පස්සේ බුත්තල කතරගම් පාරේ විශාල වශයෙන් අලි විසින් යන එන වාහනවලට, බස් නැත්තම් කාර් වෑන් ජීප් වලට විශාල වශයෙන් හානි සිද්ධ වෙනවා. මේ සිද්ධවීම අඩු කර යුතුයි වනජීවී දෙපාර්තමේන්තුව මගින්. මේ දේ වනජීවී දෙපාර්තමේන්තුවෙන් හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. මේ වනජීවී දෙපාර්තමේන්තුවේ මේ අලින්ට කෑම සපයන සංචාරකයන් නැත්නම් කතරගමට යන බැතිමැතුන් විශාල වශයෙන් අලින්ට කෑම සපයනවා. මේ කෑම සැපීම නිසා තමයි මේ අලි ගම් වැදිලා අලි විශේෂයෙන් පාර හරස් කරලා වාහන නතර කරලා වාහන කුඩු කරන තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. මේකේ විශේෂයෙන් අපිට දැක ගන්න ලැබුණා පහුගිය කාලේ කොරෝනා සමයේ කතරගමට බැතිමැතුන් එන එක අඩු වුණා. මේ කතරගම බුත්තල කතරගම් පාරේ මිනිස්සු ගමන් කරන එක අඩු වුණා. අලිවැතුන් මේ මාර්ගයෙන් ඈත් වුණා. ඈත් වුණේ අලින්නේ කෑම නොදෙන නිසා. දැන්වත් වනජීවී දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා මේ අලින්ට කෑම දෙන මේ අය නතර කිරීමේ වැඩපිළිවෙලක්, නැත්නම් පොලිසිය මැදිහත් කරගෙන හෝ මේ අලින්ට අතරමඟදී කෑම දෙන වැඩපිළිවෙල නතර කරොත් මේ කරදර වලින් ටිකක් හරි මුදා මිදෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි යාල අබේ භූමිය විශාල වශයෙන් ආදායම් ලැබෙන ස්ථානයක් විදිහට තියෙනවා. ඒ වගේම සංචාරක බංගලා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සංචාරක බංගලා විශාල ප්‍රමාණයක් තියෙන යාල ඇතුළට වෙන්න පළටුපාන ප්‍රදේශයේ විශාල තදබදයක් තියෙනවා සංචාරකයන්ගෙන්. ඒ වගේම මේ සංචාර බංගලාවක් වෙන් කරගන්න පුළුවන් කමක් නැහැ, ඒ තරම් සංචාරකයෝ යනවා. ඒ අන්න ඒ නිසා මම මේක තවත් ආර්ථිකය දියුණු කරන්න විශේෂයෙන් යාල අපේ භූමියේ නැගෙනහිර කොටසේ බුත්තල මාලිගාවිල පිටලා තියෙන ගල්ගේ ප්‍රදේශයේ කුමුකුවන් අය ප්‍රදේශයේ සංචාරක බංගලා හදලා මේ සංචාරකයින් නැගෙනහිර කොටසට ගෙන එන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම මේ ගම්මල ජීවත්වන විශේෂයෙන් මාලිගාවිල ප්‍රදේශයේ ජීවත්වන තරුණ තරුණියන් රැකියා උත්පාදනය කර දෙන්න පුළුවන්. පසුගිය කාලෙත් මේ යෝජනාව ක්‍රියාත්මක වුණා. මාලිගාවිල ප්‍රදේශයෙන් මාලිගාවිල නියදැල්ල ප්‍රදේශයෙන් පිවිසින් දොරටුවක් යාල අබේ භූමියට ලබලා දීලා ඒ පිවිසුම් දොරටුව යාලට සිතුල්පව්වට කටගමුවට වගේ ප්‍රදේශවලට යන්න මේ පිවිසුම් මාර්ගයේ ඇරියොත් තවත් දියුණුවක් ඇති කරගන්න පුළුවන් වෙනවා. වගේම යාලේ එහා පැත්තට තියෙන තදබදය අපිට මේ පැත්තට ගෙන එන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මාලිගාවිල ප්‍රදේශයේ සිටින තරුණ තරුණියන්ට සොයන් රැකියාවක් විදිහට මේ සංචාරකයන් එහා මෙහා ගෙනියන වැඩපිළිවෙලක් සකස් කරගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. අන්න ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ අදහස් මේවා ක්‍රියාත්මක කරගන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කරන්න ගෙන ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි අපේ කුමාරදේව
ඇමතිතුමා
මන්ත්‍රීතුමා කතා කරා වගේ මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවිතැන් කරන ජනතාව
ඉතාමත් දුප්පත් ජනතාව මේ රටේ දුක් විඳින මිනිස්සු අතරින් ගොවිතැන් ගොවි කරන ජනතාව තරම් දුක් විඳින ජනතාවක් තවත් නැහැ. අනේ අය අවුරුද්දකට එක කන්නේ අය ගොඩ ගොවිතැන කරන්නේ මාස් කන්නේ පමණයි. ඒ මාස් කන්නේ ඉතාමත් හරි අමාරුවෙන් ගොඩනගා ගන්නා තමන්ගේ ගොවිතැන එක රැයෙන් දෙකෙන් විනාශ වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. නිසා මේ දිස්ත්‍රික්කයේ පුරා අපේ දිස්ත්‍රික්කයේ වැඩි කොටසක් ආවරණය වෙන්නේ වනජීවී කලාපයේ මායිම් කරගෙන මේ වනජීවී කලාපේ හරියාකාර කානුපත්ය අලි කානු සකස් කරන්න බැරි නම් එල්ලෙන කරන්ට් වැටක් එල්ලෙන විදුලි වැටක් සත්‍තිමත් විදුලි වැටක් ඇති කරන්න කියන ඉල්ලීම කරනවා මේ මායිම් ගම්මාන හරහා. නැත්නම් මේ අසරණ ගොවිතැන් කරන ජනතාව හැමදාමත් ගොවිතැන් කරමින් තමන්ගේ දුව දරුවන්ට අධ්‍යාපනයවත් ලබා දෙන්න පුළුවන් ආර්ථිකය ලබා ගන්න බැරුව ඒ දුක් විඳින ජනතාව වෙනුවෙන් මේ විදුලි වැට සත්‍තිමත් විදුලි වැටක් ඇති කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි මේ ගොවිතැන් කරන ජනතාව තමන්ගේ ගොවිතැනට ඇතුල් වෙන අලින්ට හිරිහර කරන එක ඇත්ත. එදා ජීවත් වෙන්න කරන මේ සටනේදී තමා ජීවත් කරන මේ ගොවිතැන හානි කරනකොට ඒ අයින් වේදනාවෙන් මිජංජන් දේවල් කරන්න ඉඩ තියෙනවා. අපි ගොවීන් ආරක්ෂා කරගත යුතුයි, වනසතුන් ආරක්ෂා කරගත යුතුයි. මේ දෙපැත්තම බේරා ගන්න ඕන වැඩපිළිවෙලක් ඉහළ මට්ටමින් අමාත්‍යාංශය හරහා ඉටු කර දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි වනජීවී දෙපාර්තමේන්තුවට වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සංචාරක බංගලා මේ වෙනකොට යාල අභිභූමියේ තියෙන සංචාරක බංගලා ඒ තමත් තත්තිමත්ව ඒ වගේම ඉතාමත් සංකීර්ණව හදලා තිබෙනවා. දැන් අබලන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒවා නවීකරණය කරලා සංචාරකයන්ට ඒ සමහර බංගලාවල ඉන්න පහසුකම් මදි, ඒ පහසුකම් වැඩි දියුණු කරලා සංචාරකයන්ට සිත් ඇද ගන්නාසුළු තත්ත්වයට පත් කරන්න කියලා ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ඉස්තුතුවන්ත වෙමි. මම නිහඬ වෙනවා. බොහොම